ගරු මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. මං හිතනවා රටේ අනාගතයට තීරණාත්මක අප රටේ අනාගත දිශානතිය කොයි වගේද කියන එක පිළිබඳව තීරණය කරන මෙරටේ සිදුවෙන මේ පාලනය ඇතුලේ සිදුවෙන සුවිශේෂීම පියවරක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවක් සංවාදයක් පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙන වෙලාවක්. මේක අවසන් සාකච්ඡාව නෙවෙයි. ඒක පූර්ව සාකච්ඡාවක්. මේ කටයුත්තට සූදානම් වෙන අවස්ථාවක සිදුවෙන සාකච්ඡාවක්. එතනදී කරුණු කීපයක් දැනුත් විකෘති කරා විපක්ෂ පැත්තෙන්. මම ඒවට උත්තර දීගෙන මගේ ප්‍රස්තුත කාරණයට එන්න. එකක් මේ ඉතිහාසය පිළිබඳ කාරණේ. මං හිතන්නේ මේක ඇති තරම් දැන් කියලා තියෙන ඉතිහාසය ඉගෙන ගන්නේ මොකටද අපි? මං අහන ඔබතුමියගෙන් ඉතිහාසයේ సౌందර්ය ඕන වෙන්නේ අපිට විභාග පාස් කරන්න? ඉතිහාසයේ సౌందර්ය මිනිසෙකුට ඕන වෙන්නේ තමන්ගේ ජීවිතය හැඩගහ ගන්න. මේ මහ පොළවේ පැලවුණු මිනිසෙක් දරුවෙක් නිර්මාණය කරන්න. එහෙම නැතුව විභාගේ ඒද බීද සීද ගන්න නෙවෙයි. ඒක මේ යෝජනාවලිය ඇතුලේ කිසිසේත් මත්හැරලා නැහැ. විභාගෙට ලියන දරුවත් විභාගෙ නොලියන දරුවත් ඉතිහාසය సౌందර්යයත් ඉගෙන ගත යුතුයි. මාදුගොඩ මන්ත්‍රීතුමා කිව්වා ක්‍රෙඩිට්ස් ගැන. ඉතින් මේකේ ප්‍රධාන විෂයන් පහක් තිබෙනවා. ඒ ප්‍රධාන විෂයන් පහෙන් ගණිතය, සිංහල භාෂාව සහ ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට්ස් 3යි. ආගම සහ සාරධර්ම අධ්‍යාපනයට ක්‍රෙඩිට්ස් 2යි. ඉතිහාසය සහ సౌందර්යයටත් ක්‍රෙඩිට්ස් 2 බැගින්. ඉතින් මේකේ මොකද්ද වෙනස? අදත් එහෙමයි. ඕනම කෙනෙක් පාසල් ගියපු වැස්සකට හරි දන්නවා අදටත් පාසල් වල ටයිම් ටේබල් හදද්දී මේ ඒ ඒ විෂයන්ට වෙන් කරන කාලච්ඡේද ප්‍රමාණය මේව වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේකෙත් මේ බර තබන ප්‍රමාණයන් වෙනස් කළත් වෙන ඒ විෂයන් අනුව. ඒ නිසා ඒ වගේම තමයි ඊළඟට කිව්වා මේ පූර්ව ළමාවිය ගැන. ඉතාම පැහැදිලිව අපේ අගමැතිතුමිය පහුගිය දවස්වලත් මං හිතන්නේ අවස්ථා ගණනාවකදී මේක කිව්වා. පූර්ව ළමාවිය ඒ ඒ වගකීම අධ්‍යාපන අමාත්‍යංශීට අදාළ මඟ පෙන්වීම ඊට අදාළ ඒ පියවරයන් තබන්න කටයුතු කරනවා කියන එක. පූර්ව ළමාවිය මධ්‍යස්ථාන ඔක්කොම අධ්‍ය අපිට ආණ්ඩුව මගින් කරන්න බෑ. නමුත් ඒ කරන කුමන හෝ පෞද්ගලිකව හරි නැත්නම් ප්‍රාදේශීය සභා නගර සභා වලින් හරි පවත්වගෙන යන පූර්ව ළමාවිය මධ්‍යස්ථාන වලට ඒ අවශ්‍ය කරන ගයිඩ්ලයින් එක දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ දවල් පත්‍රිකාව ගැන කියනවා. මම දැක්ක ඊයේ අපේ විපක්ෂ නායකතුමත් ප්‍රශ්නකුත් අහනවා දවල් පත්‍රිකාව ගැන. මේ දවල් පත්‍රිකාවත් එකක් තමයි. මේ දවල් පත්‍රිකාව ගැන මම හිතන්නේ විමල් රත්නායක ඇමතිතුමා ඉතාම පැහැදිලිව මේ දවල් පත්‍රිකාව ඉතිහාසයත් එක්ක ඊයේ කියලා දුන්නා. තාම එක ඒකෙම එල්ලි 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 යනවා. ඉතින් අපි මේ මං ආයි කියන්නේ මේ පූර්ව සාකච්ඡාවක්. මේකෙන් අනතුරුව අපිට සංකල්ප පත්‍රිකාවක්, ඒක දවලද එහෙම නැත්නම් කළුද සුදුද රතුද මොකද්ද කියලා අපිට පාට දා ගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට ඉදිරිපත් වෙනවා. දැනට අපි ඉතාම පැහැදිලිව මේ PDF එකක් මගින් සහ මුද්‍රිත ප්‍රකාශයක් මගින් මේ දැනට තිබෙන සංකල්පය අපි ඉදිරිපත් කළා තිබෙනවා. අනිත් එක තමයි දැන් මේ ෆුල් ඔප්ෂන් දරුවෙක් හදන්න. ඒක තමයි මේ උත්සාහය. අද ඒක රේඛීය පාරක යන දරුවා වෙනුවට මේ බහුවිධ දරුවෙක් ගොඩනගන එක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණ. අනිත් පැත්තෙන් ඉතාම වැරදි ප්‍රකාශයක් මන්ත්‍රීතුමිය එළියට ගියා. මන්ත්‍රීතුමිය දැන් මොහොතකට කලින් කිව්වා අනුර දිසානායක අපේ ජනාධිපතිතුමා පැත්තෙන් මේ සූපින් දරුවෝ එහෙම නෙවෙයි කිව්වේ. මේ කියන හැම එකම පටල ගන්න ඕනේ අප්පා. මේගොල්ලෝ මේ කියන හැම එකම වැරදිවටනේ තේරුම් ගන්නෙ. අනුර දිසානායක ජනාධිපතිතුමා පැත්තෙන් කිව්වේ දැන් මෙතෙක් සිදුවෙන ක්‍රියාවලිය මේ දක්වා අද දක්වත් සිදුවෙන්නේ මොකද්ද? පාසල් වලින් හැලෙන දරුවා තමයි වෘත්ති අධ්‍යාපනයට යොමු වෙන්නේ. ඒක තමයි මේ කිව්වේ. අන්නේ දරුවා වෙනුවට අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුලේ මෙතෙක් තිබුණ ඒක රේඛීය පාර වෙනුවට පාරවල් දෙකක යන ශාස්ත්‍රීය අධ්‍යාපන එක පැත්තකින් අනිත් පැත්තෙන් වෘත්ති අධ්‍යාපනයත් ලබන්න පුළුවන්. ඒක විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වත් නැත්නම් පශ්චාත් උපාධි දක්වත් ලබන්න පුළුවන් පරිසරයක් හදනවා. ඒක තමයි මේ කිව්වේ. ඉතින් ඒවා වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. කොහොම වුණත් විපක්ෂය හරි දස්සයි, හරිම දස්සයි, කියන එක වෙනුවට වෙන මොකක් හරි තේරුම් ගන්න. ඉතින් කමක් නැහැ. එතුමීගේ පැත්තෙමුත් තව අයත් විවිධ සාධනීය යෝජනා ඉදිරිපත් කර අපි ඒවා බාරගමු. දැන් මේ තමයි අපේ මැතිවරණයට ඉදිරිපත් කරපු පසුගිය දවස්වල අමාත්‍ය මණ්ඩලයෙන් ජාතික ප්‍රතිපත්තියක් බවට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරපු පෝසත් රටක් ලස්සන ශ්‍රී ලංකාවක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය. අපි මේ අධ්‍යාපනය ගැන නන්දොඩවන අයටත් විවිධ ප්‍රකාශ කරන අයටත් මුලින්ම යෝජනා කරනවා මේක කියවන්න පළවෙනියට. මේකේ පළවෙනියට තියෙන්නේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මේකේ 10 පිටුවේ ඉඳලා 19 දක්වා ඉතාම පැහැදිලිව 20-19 දක්වා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කියලා තියෙනවා. ඒ ප්‍රතිපත්තියට අනුව තමයි අද මේ ආණ්ඩුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කරන පියවර තබමින් ඉන්නේ. මේ ප්‍රතිපත්තියට අනුව එහෙම නැතුව රනිල් ගේවත් අකිල ගේවත් කාගේද සුසිල් ගේවත් මේ කාගේවත් එකක් නෙවෙයි. ඒ ක්‍රියාත්මක කරන්න හදපු 19 සිට ඒ ගෙනාවු ප්‍රතිපත්තිවල ඒ රිෆෝම්ස් වල ගත යුතු සාධනීය පැති තිබෙනවා නම් අපි ඒව ගන්න සූදානම්. මොකද අපි මේ අලුතෙන් අලුත් ආණ්ඩුවක් හදලා මේ අර ඔක්කොම පයින් ගහලා එහෙම එකක් නෙවෙයි. ඉතිහාසයේ ඕනම ආණ්ඩුවක් කරපු සාධනීය දේවල් තිබෙනවා නම් ඒකේ සාධනීය පැති ගන්නත් නිෂේධනීය දේවල් බැහැර කරන්නත් අපි සූදානම්. මේ ප්‍රතිපත්ති කියන්නේ එහෙම එකක්. එහෙම නැතුව මේ අර කියපු ඒවා ගෙඩි පිටින් කරන එක නෙවෙයි. ඉතින් මොඩියුල් කියන්නේ මං හිතන්නේ ලෝකෙම. මොඩියුල් කියන්නේ අද ලෝකෙම පිළිගත්ත ඇගෙයින් ක්‍රමයක්. ඉතින් ඒක තමයි අධ්‍යන ක්‍රමයක්. ඉතින් ඒක තමයි මේ අපි ගෙනත් තියෙන්නේ. ඒක අකිල ගිනවම සුසිල් ගිනවම තියෙන්නේ. අපිට මොඩියුල් එකට මොඩියුල් නොකිය නේද අගමැතිතුමී? වෙන මොකක් හරි නමක් කියන්නේ නේද? මොකක් හරි දාමුද ඔබතුමීගේ නමත් එක්ක නේද සම්බන්ධ මොකක් හරි එකක්වත්. එහෙම නෑ. ඉතින් එහෙම මේවා තේරුම් ගන්න ඕන. මේවා තේරුම් නොගෙන මේ ජාතිය විවිධ ආණ්ඩපාලිකයෙමින් තිබෙනවා. ඉතින් මේකේ හරි පැහැදිලිව කුළුණු පහක් ගැන කතා වෙනවා. පළවෙනි කුළුණ විෂයමාලා සංවර්ධනය, දෙවෙනි කුළුණ Human Resource Development, මානව සම්පත් සංවර්ධන. ඉතින් මම කැමති ලොකු වෙලාවක් නැති නිසා මේ මානව සම්පත් සංවර්ධනය ගැන මගේ අවධානය යොමු කරන්න ඉතිරි වෙලාවේදී. ඒ තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 16 පිටුවේ මම දැන් මොහොතකට කලින් සඳහන් කරපු පෝසත් රටක් ලස්සන ශ්‍රී ලංකාවත් මානව සම්පත් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම කියන වෙනම අපි කරුණු ගණනාවක් සඳහන් කරලා තිබෙනවා. ඒකෙදී අපි කොහොමද අපේ පාලනයක් ඇතුලේ මානව සම්පත් සංවර්ධනය කරන්න කියන එක එදා නිර්වුල්ව අපි ලියලා තියෙනවා. මේක දැන් අපි ප්‍රකාශයට පත් කළා විතරක් නෙමෙයි මේකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒ වගේම මේ කුළුණු පහ මත පදනම් වෙච්ච අනුකමිටු හයක් නේද අගමැතිතුමිය? අනුකමිටු හයක් අපි පත් කළා තිබෙනවා මේ වෙනකොට අපේ මන්ත්‍රීවරු ගණනාවක්ගේ සභාපතිත්වයෙන්. ඒකේ මානව සම්පත් සංවර්ධනයට අදාළ කොටසේ එහෙම නැත්නම් ටීචර්ස් එඩියුකේෂන් කවුන්සිල් අධ්‍යාපන සභාවක් හදන එකේ සභාපතිවරයා ලෙස මම කටයුතු කරනවා. අපි පසුගිය 8 මේකේ පළවෙනි වතාවට රැස් වුණා අපේ මන්ත්‍රීවරු. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අපි හෙට දවසේ මේකේ දෙවෙනි වතාවට අපි රැස් වෙනවා. ඉතින් මේ මානව සම්පත් සංවර්ධනය මොකද? අපි මේ කියන එඩියුකේෂන් රිෆෝම්ස් වලට යන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යන මේක දැවැන්ත ප්‍රතිසංස්කරණයක්. මේක එසේ මෙසේ නිකන් ආවට ගියාට අර කලින් වගේ විෂයමාලා ටිකක් එහෙට මෙහෙට කරලා කලින් තිබුණා PO apply දෙක එකතු කරලා combine max හැදුවා. කලින් තිබුණා biology zoology මේ දෙක එකතු කරලා ආපහු හැදුවා biology නේ. සමහරවිට botany zoology තිබුණා මේ දෙක එකතු කරලා හැදුවා biology. මේ වගේ මේ එහෙම කෑල්ල එකතු කරලා හදන එකක් නෙවෙයි. අද මේක එවැනි ප්‍රතිසංස්කරණයක්. ඒ ප්‍රතිසංස්කරණයට යන්න නම් ඒකට ගැළපෙන ගුරුවරු ටිකක් අපි අනාගතේ නිර්මාණය කරගන්න ඕන. ඒකට ගැළපෙන මානව සම්පතක් අපි අනාගතේ නිර්මාණය කරගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි මේ අධ්‍යාපන කවුන්සිලය හදන්න තීරණය කළ තියෙන්නේ. මොකද්ද මේකේ අරමුණ? මේකේ අරමුණ තමයි ගුරු අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඉන්න අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තිකභාවය ප්‍රවර්ධනය කිරීම. දැන් මේක අපි කිව්වට පස්සේ මම පහුගිය පෙරේදා පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙලා මේක ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. මේ පැහැදිලි කිරීමට පස්සේද මන් දන්නේ නැහැ සමහරු බොහෝසෙයින් කලබල වෙලා තිබෙනවා. මා දැක්ක පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් අර පෞද්ගලික උපකාරක පන්ති වෘත්තියේ මාර්ගෝපදේශකවරුන්ගේ සංගමයේ තිබෙන ඇප්ලයි එක. ඒ ඇප්ලයි එකේ ගෲප් එකකට වොයිස් මැසේජ් එකක් දාලා තියෙනවා මහින්ද ජයසිංහ නැමැති ගස් බල්ලා. එහෙම තමයි හඳුන්වලා තියෙන්නේ. මට ඕන නම් ප්ලේ කරලා පෙන්වන්න පුළුවන්. නමුත් මේ වගේ උත්තරීතර සභාවක එවැනි දෙයක් ප්ලේ කරන එක මං හිතන්නේ ගැළපෙන්නේ නැහැ. මොකද ඇප්ලයි එකේ ඉන්න ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ට කරන අපහාසයක් ඒක. ඇප්ලයි එක නියෝජනය කරන ගුරුවරු ගණනාවක් අද මේ සභාවත් නියෝජනය කරනවා. ඇප්ලයි එකේ නායකත්ව මණ්ඩලය ඉඳලා ඒ වෘත්තීය දේශකවරුන්ගේ දේශකවරු විශාල ප්‍රමාණයක් අපි එක්ක සම්බන්ධයි, ගනුදෙනු කරන අදටත් අපිත් එක්ක සම්බන්ධයි ඉන්නවා. ඒ අය අතර ඉන්න ඉතාම විශිෂ්ට ගුරුවරු. ඔවුන් මේ රටට විශිෂ්ටයෝ නිර්මාණය කරපු ගුරුවරු. ඒ නිසා ඒ වගේ විශිෂ්ටයෝ අතරේ මේ වගේ අය, මං කියන්නේ මට කියප එක එතුවට තමයි හරියන්නේ නේද, අයත් මේ අය වගේ ඉන්නවා. මොකද මේ කලබල වෙලා තියෙන්නේ ඇයි? අපි කිව්වා අපේ රටේ සියලු ගුරුවරුන්ගේ, ඔහු උගන්වන්නේ රජයේ පාසලකද, ඔහු උගන්වන්නේ පෞද්ගලික පාසලකද, ඔහු උගන්වන්නේ ජාත්‍යන්තර පාසලකද, ඔහු උගන්වන්නේ ටියුෂන් පන්තියකද, නොසලකා මේ අධ්‍යාපන සභාව හරහා අපි ඔවුන්ගේ වෘත්තික භාවය ඉහළ නංවන්න කටයුතු කරනවා. ඔවුන්ගේ සුදුසුකම් තීරණය කරන්න කටයුතු කරනවා. ඔවුන් උපයාගත යුතු, අත්පත් කරගත යුතු ආචාර ධර්ම, ඒ ආදී දේවල් තීරණය කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ අධ්‍යාපන වෘත්තිකයන් කොහොමද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සංවර්ධනය කරන්න කටයුතු කළ යුතු වන්නේ කියන එක අපි මේ අධ්‍යාපන සභාව හරහා, එඩියුකේෂන් කවුන්සිල් එක හරහා තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ අධ්‍යාපන වෘත්තිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ගෞරවනීය වෘත්තියක් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. පහුගිය 2021 අවුරුද්දේ අපි දින 120ක අරගලයක් කළා. ගුරු උත්සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් පිෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් ඒ අරගලයේදී අපි මතු කරපු කාරණයක් තමයි ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අර ලෝකයේ දියුණු රටවල්වල සමහර විට අපි උදාහරණ ගත්තා ෆින්ලන්තේ, ජර්මනි ආදී රටවල්, එවැනි රටවල්වල ගුරුවරුන්ට තිබෙන තත්ත්වය ඕනේ. හැබැයි එවැනි රටවල්වල ගුරුවරුන්ට තිබෙන වැටුප් තත්ත්වය පමණක් අපිට ඉල්ලන්න බෑ. ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයන් බවට පරිවර්තනය නොකර අන්නේ පරිවර්තනය කිරීම වෙනුවෙන් තමයි අපි මේ උත්සාහය ගනිමින් තිබෙන්නේ ගරු සභාපතිතුමියනි. එනිසා ඉතාම පැහැදිලිව අපේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ රටේ ගුරුවරු ඇතුළු අපේ රටේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන සේවයේ ගුරු අධ්‍යාපන සේවයේ සහ ගුරු උපදේශක සේවයේ මේ සේවාවන් පහේම අධ්‍යාපන වෘත්තිකයන් ඔවුන්ගේ හැකියාවන්, ඒ වගේම ඔවුන්ගේ සුසුකම් තීරණය කිරීම වෙනුවෙන් තමයි අපි මේක තීරණය කළේ. මේවා කිව්වට පස්සේ සමහරු කලබල වෙනවා. මලකෙලියයි මගේ වෘත්තියට කෙලවේද? එහෙම නැතුව මේ රටේ අධ්‍යාපනය ගැන හිතලා නෙවෙයි. රටේ අධ්‍යාපනය ගැන හිතලා නම් මෙහෙම වෙන්න විදියක් නැහැ. මෙහෙම රට ගැන, අධ්‍යාපන ගැන, දරුවෝ ගැන හිතන ගුරුවරු නම් ඒගොල්ලන්ට මෙහෙම කලබල වෙන්න කිසිවක් අපි කියලා නැහැ. ඒ වගේම 26 ජනවරිද පළවෙනිද වෙනකොට අධ්‍යාපන කවුන්සිලේ හදලා ඔක්කොටම මේ ලයිසන් දෙන්න කටයුතු කරනවා කියලා අපි කොහෙවත් කියලාත් නැහැ. අධ්‍යාපන කවුන්සිලය අපි කාල රාමුවක් ඇතුළේ මේක හදලා අවසන් කරනවා. හැබැයි ඊට පස්සේ අපි ඒ තීරණය කරන සුදුසුකමුත් එක්ක ඇත්තටම මේ කොතනක වැඩ කරත් ඔවුන් රෙජිස්ටර් විය යුතුයි. ඔවුන් ලයිසන් එකක් ගන්න ඕන. ඒක තමයි අපි ඊටාම පැහැදිලිව මේකේ කිව්වේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අවසන් කරන්න කලින් තව පොඩි වෙලාවක් දෙන්න මට ලෝවැඩ සංගරාව ගැනත් වචනයක් දෙකක් කියන්න. කරන කලට පව් මීරිය මිසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඒකේ මට වචන දෙකක් පැටලුණා පහුගිය දවසේ කතාවේදී. දැන් මේ පැටලිච්ච වචන දෙක අල්ලගෙන එළියේ මහා ഘോഷාවක් නගනවා. මේ විවිධ මඩාවලාද නගනවා. මහත් තුරුණී බොහොම ස්තුතියි. අපේ ඇමතිවරුන්ට, മന്ത്രിවරුන්ට ඕගොල්ලන්ට වෙන චෝදනා කරන්න නැහැ. පහුගිය මේ ආණ්ඩුව හැදිලා මේ ගෙවුණු කාල සීමාව ඇතුළෙම අපිට චෝදනා කරේ පැටලුණු වැරදුණු වචනවලට අපිට කොහෙවත් වංචා කරා, හොරකම් කරා කියලා චෝදනා කරන්න බෑ. අපිට කොහෙවත් වෙන කිසිදු දේශපාලන බලය අයිතු ලෙස පාවිච්චි කළා කියලා චෝදනා කරන්න බෑ. අපේ ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙකුට, മന്ത്രിවරයෙකුට වෙන මොකක්වත් චෝදනා කරන්න බෑ. පන මතකයි පහුගිය දවස්වල රිලව් ගැන කතා කරා, වඳුරෝ ගැන කතා කරා, තව තව නේද අපේ മന്ത്രിවරු එහෙම ප්‍රකාශ කරද්දී විවිධ පැටලර ගුරුන්ටත් අකුරු වරදී කියලා කතාවකුත් තියෙනවනේ. එහෙම පැටලිලි වෙනවා. හැබැයි මේ මහත්තුරු මේ බේරන්නේ කවුද? අපේ පැටලිච්ච වචනයක් අරගෙන, ඒ පැටලිච්ච වචනේ උත්කර්ෂයට නගාගෙන, අපේ ගුරු වෘත්තිය ගැන විවිධ කතා කියමින් මේ කාවද බේරන්න හදන්නේ? මේ රට වසර 70-30 පටලපු අය බේරන්න මේ හදන්නේ. වසර 70-30 මේ රටේ ආර්ථිකය කාබාසිඥ කරපු, ඒ දුෂ්ට පාලකයෝ තමයි බේරන්න මේ උත්සාහ කරමින් තිබෙන්. ඒ විතරක් නෙමෙයි පසුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා මේ රටේ ආර්ථික ඝාතකයෝ ගැන. ඒ ආර්ථික ඝාතකයෝ බේරන්න තමයි අද මේ උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි කියන්න ඕන මේ කුමන මඩ අවලාද නැගුවත් ජාතික ජන බලවේගය මේ ගෙවුණු 76 වසරේ මේ දූෂිත පාලනය අවසන් කරලා ඒ මිනිමරු පාලනය අවසන් කරලා මේ රට ආගාධයට ගෙනිච්ච යුගය අවසන් කරලා අලුත් යුගයකට යන්න අපි ආරම්භ කළා තිබෙනවා. ඒ ගමන අපි අවසන් කරන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාවට පෝසත් රටක් හදලා දස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා සෝය මඩාවලාද වලින් අපි සැලෙන්නේ නැහැ. අවුරුදු 40කට ආසන්නයි මගේ දේශපාලන ජීවිතේ. පාසල් කාලේ ඉඳලා ඒ ජීවිතේ ඔයිට වඩා හැලහැප්පිලි මැදින් අපි ඉස්සරහට අවිලා තියෙනවා. අපි වාපසට යවන්න හැකි වෙලා නැහැ. ඒ නිසා පැටලුණු වචනයක් අල්ලගෙන ඒකෙන් මඩ ගහලා මේ දවස්වල බොහොම නේද මං හිතන්නේ සෝෂල් මීඩියා වල වැඩිම හිට් වෙන
කෙනා.
ඒ නිසා බොහොම ස්තුති ඒ ඒවා හරහරි අපිව හිට් කරන එකට. කොහොම වුණත් ඒ වගේ අපි වාපසු හරවන්න බෑ. අපි මේ ගමන අවසන් කරන්නේ මේ රටේ සියලු දුෂ්ටත්වයන් පරාද කරලා කියන එක සහතික කරමින් මම නිරිනවා. බොහොම ස්තුති වේලාව ලබා දීම පිළිවදන්.
මන්දතුමා පොයින්ට් එක මොකද්ද?
පුළුවන් මෙතුම පුළුවන් නම් කියන්න කිව්වා වංචාවක් දූෂණයක් ගැන මෙතුමට එල්ල වෙච්ච. ඇත්තටම අවස්ථාව දෙනවා නම්
ඔබ ඔබ ඔබතුමාගේ නම කියවුන්නේ නැහනේ පොයින්ට් එකක්
විදිහට. නෑ මෙතුමා අභියෝගයක් කරේ සභාවට. මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. මම මෙහෙමයි ඔබතුමයි අභියෝග කරපු හින්දා තමයි මම මේ කාරණේ කියන්නේ. 2008 වර්ෂයේදී ඔබතුමා පළාත් පාලන
පළාත් සභාව කරු මන්ත්‍රීතුමා
කරුණු 11කට මෙතුමා වර්ධකාරුව වෙච්ච සිද්ධියක් තිබෙනවා. මම
ඒක පොයින්ට් එකක් නෙමෙයි.
ඒක මෙතුමා මෙතුමා සභාවට තමයි මේ යෝජනාව කරේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.
කාලය ලබා දෙන්න බැරි කමක් තියෙනවා එතුමා. ඔව්. මෙහෙමයි විවාදයකට ගියොත් අපිට කාලය කළමනාකරණය කරගන්න බෑ. කරුණාකරලා දෙන්නටම කාලය දෙන්න විදිය නැහැ. ගරු හර්ෂ සිල්වා මන්
තියන්නේ විනාඩි 9යිනේ. don't take this time.
නම්
හරි හරි දැන් මම කතා කරන්නද ගරු සභාපති
නම් තප්පර 30යි තප්පර 30යි
ඔබතුමාට චෝදනාව චෝදනාව මන් තාම කිව්වේ නෑ ඔබතුමාට. නෑ ඔබතුමානේ වාඩි වෙන කියන්නේ ඔනේ මූලාසනේ.
මහින් ජයසිංහ නියෝජ්‍යමත්තුමා තප්පර 30ක් ගන්න.
ගරු සභාපතිතුමියනි මේගොල්ලන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මම මගේ රැකියාව 2009 දේශපාලන පරිගණන වලට අහෝසි කරා අහිමි කරා රැකියාව අහිමි කරා. 2009 බොරු චෝදනා 12ක් දාලා 11 නෙවෙයි 12ක් දාලා බොරු චෝදනා ඕගොල්ලෝ මහින්ද රාජපක්ෂ පත් කරපු කරුණාරත්න දිවුල්ගනේ ආණ්ඩුකාරතුමා එතුමා සේවයෙන් යන්න කලින් 2015 ජනවාරි 21 නැවත සියලු චෝදනා වලින් නිදහස් කරලා මාව සේවයෙන් නිදහස් කරා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනගන්න ඕන මේ පාර්ලිමේන්තුවේ සම්මත කරමු නීති අනුව වෘත්තීය සමිති නායකින්ට වෘත්තියෙන් නිදහස් වෙන්න අයිතිය තියෙනවා. මම වෘත්තියෙන් නිදහස් වෙලා තමයි මගේ වෘත්තීය සමිති නායකත්වයට කටයුතු කරේ. එහෙම නැතුව නිකම් පිම්පඩි ගත්තේ නැහැ. පිම්ප ඕගොල්ලෝ වගේ අර නාමල් අර ගුවන් සේවිකාව ගැන ලක්ෂ 6ක් මේ රටේ ජනතාවගේ අර අරලියගහ මන්දිරේ කාමර එක දාගෙන පඩි ගැව්වා. අපි එහෙම කරලා නැහැ. මතක තියාගන්න. ඒ නිසා වීදුරු ගෙවල් ඉඳලා ගල් ගන්න එපා. මාතෘකඩ